අපි ආයතන හය ගැන කතා කරන අය සලායතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චක්කුම් භික්කවේ ඥානං පස්සං යථා භූතං වෙන්න. එතකොට ආර්ය මාර්ගයට වැටෙනවා. ඥානං පස්සං යථා භූතං කියන්නේ යථා භූත ස්වභාවය කියන්නේ ඇත්ත ඇති ඇති. ඥානං දැනගන්න, පස්සං දකින්. ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති ඇති දැනගන්න දකින්. එතකොට ඒ දන්න දකින්න කෙනාගේ එයා තමයි ආර්ය මාර්ගයට වැටෙන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති වෙන. මොනවයිද ඇත්ත ඇති ඇති දකින්න ඕන? සලායතන. එහෙම නැත්නම් ඒ කායතනයක් ගත්තාම ඒකෙත් කරුණු පහක් තියෙනවා. ඇහැ කියන ආයතනේ ගත්තොත් ඇස ගැන, රූප ගැන. රූප කියලා අදහස් කරනකොට තේරුම් ගන්න ඇසෙන් දැනගන්න රූප වෙන්න ඕන නේද? ඇස ගැන කියනකොට. එතකොට ඇසයි රූපයි චක්කු විඥාණයයි. ওই තුන නිසා යම් පස්සයක් ඇති වෙයි. ඒ පස්සේ ඊළඟට ඒ පස්සේ නිසා වේදනාවක් හටගනීද? ඒ වේදනාව ගැන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න ඥානම් පස්සය තමයි. සාමාන්‍ය කෙනා ඉස්සෙල්ලා විස්තර කරන්න. ඒ කියන්නේ යා අජානං අපස්සං යතාවුත. එයා දන්නේ නැහැ, දැකලත් නැහැ ඇත්ත ඇති හැටි. මොනවයිද? ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන, චක්කු විඥාණය ගැන, පස්සය ගැන. ඒ නිසා හටගන්න වේදනා තුනෙන් එකක්. සුඛ වේදනා වෙන්න පුළුවන්, දුක්ඛ වේදනා වෙන්න පුළුවන්, අදුක්කම සුඛ වේදනා වෙන්න පුළුවන්. ඔය වේදනා ගැන සාමාන්‍ය කෙනා අජානං අපස්සං යථා භූතං. ඒ හින්දා එයාට මොකද වෙන්නේ? එයා ඒව දන්නේ නැති හින්දා ඒවා ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. ඒවා සිහි මුලා වෙනවා කියනකොට තේරෙනවා නේද? ඇත්ත ඇති හැටි දකින්නේම නැහැ. සිහි මුලා වෙනවා ඒ වගේ. සිහි මුලා වුණාම තියෙන ප්‍රතිඵලය තමයි ඒවයි ආස්වාදානුපස්සී විහෙරති. ආස්වාදේ අනුව තමයි ජීවත් වෙන්නේ. ඒවයි ආස්වාදේ අනුව ඉන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. පංච උපාදානස්කන්ධ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙටියෙන් දුක කියන එක. ඒක දුක් රැස් කරනවා. මේවයි සිහි මුලා වුණ කෙනා. මොනවයිද සිහි මුලා වුණේ? ඇසේ රූපවල විඥාණය, පස්සය වේදනා. ඒ වගේ සෝත ආයතනය කන ගැන බැලුවොත් කනයි ශබ්දයි, ශබ්ද සංඥා කියනවා කන නිසා දැනගන්න. ශබ්ද සංඥායි අනයි ශබ්ද සංඥායි. ඊළඟට ඒක දැනගන්න විඥාණයට කියන මොන විඥාණයද? සෝත විඥාණය. සෝත විඥාණයයි ඊළඟට ස්පර්ශය, පස්සය. ඒ නිසා හටගන්න වේදන. එතකොට ඔය ටික. එතකොට ඇහැ ගත්තොත් ಜಾති පහක් තියෙනවා, කන ගත්තත් ಜಾති පහක් තියෙනවා. මොන ආයතනේ ගත්තත් ඔය ಜಾති පහ. කියන්නේ අභ්‍යන්තර ආයතනේ. ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, දිව වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්, මනස නේද අභ්‍යන්තර ආයතන. එතකොට ඔවට ආරමුණු වෙන බාහිර දේවල් ටික රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවා ටික. ඒවා බාහිර. ඊළඟට ඕවක් ගැන දැනගන්න විඥාන 6. නේද? චක්කු විඥාණය, සෝත විඥාණය, ගහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය කියන විඥාන ටික. විඥාන. ඊළඟට ඒවට අදාළ පස්සේ ඇහැ නිසා චක්කු සම්පස්ස, කන නිසා සෝත සම්පස්ස, දිව නිසා ජීවහා සම්පස්ස, නාසය නිසා ගහන සම්පස්ස, කය නිසා කාය සම්පස්ස, මන නිසා මනෝ සම්පස්ස. එතන පස්සය හය ආකාරයි, ආයතන හය අනුව. ඒ වගේම ඒවා නිසා යම්කිසි වේදනාවක් හටගනීද, වේදනා ජාති තුනෙන් එකක් හැමතිස්සෙම හටගන්නවා. ඔන්න ඔය වේදනා ඒ ආයතනයක් නිසා හටගන්න වේදනා. මේවා ගැන අහලත් නැත්තම් දැකලත් නැත්තම් එයා සංසාරේ යනවා. එයා ආය ආයි දුක් රැස් කරනවා. පංච උපාදානස්කන්ධ රැස් කරනවා. එයාගේ තණ්හාව වැඩෙනවා. නේද? ඒ හින්දා වන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේවා ගැන ඥානං පස්සං යථා භූතං වෙන්න. එතකොට ඒවා ගැන ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. සිහි මුලා වෙන්නේ නැති වෙනකොට පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. නැත්තම් මේ ආසාදේ අනුව නෙමෙයි යන්නේ, ඉන්නේ ආදීනමානුපස්සී විදිහට. ආදීනමයි දකින්නේ. එතකොට පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. එයාගේ තණ්හාව වැඩෙන්නේ නැහැ. තණ්හාව ප්‍රහාණය වෙන පැත්තට යනවා. එයාට කියනවා ඔන්න සම්මා දිට්ඨිය ඇති වුණා. සාස්ස හෝති සම්මා දිට්ඨි. එයාගේ සම්මා සංකප්පය ඇති වුණා. එයා වීරය කරනවා සම්මා වායාම. එයාගේ සිහියක් වැඩෙනවා සම්මා සති. එයාගේ සමාධියක් වැඩෙනවා සම්මා සමාධි. එයාගේ එතකොට කාය කම්ම වචී කම්ම ආජීවය පිරිසිදු වෙනවා. සුපරිසිද්ධෝ හෝති. කියන්නේ සීලයත් පිරිසිදු වෙනවා. නේද? දැන් ඔය ටික වෙනවද අපි සාමාන්‍යයෙන් පොයේට සම්මත විදිහට සිල් සමාදන් වුණාට? කාය කම්ම වචී කම්ම ආජීව සුපරිසිද්ධ වෙනවා. සිත සමාදන් වෙලා ටිකක් වෙලා ගිහින් බැලුවාම පේනවා එහෙම එහෙ කතා කර කර ඉන්නවා නේද? ඒකට වචනේ සංකර වෙලා නැහැ කියලා. අහෝ. දැන් අනිත් පැත්තෙන් ඕගොල්ලෝ මේ මේ ධර්ම සාකච්ඡාවක ඉන්න කාලය තුල සීලය රැකෙනවා. නේද? කය සංවරයි, වචනේ සංවරයි. ආජීවය හොඳයි. එතකොට මේ ප්‍රඥාවෙන් මේවා දකිනකොට සීලය හැදෙනවා. ඒක තමයි මේ ආර්ය සීලෙට උදව් වෙන්නේ. ඒ කියන්නේ අපි අර බයේ රකින්න සීලයක් නෙවෙයි එතන තියෙන්නේ. නුවණින් දැකලා අවබෝධයෙන් රකින සීලයක්. එතකොට අවබෝධයෙන් ඕන ඇහැගෙන ඇත්ත ඇති හැටි දකින්න ඕන. ඇහෙන් දැනගන්න රූප ගැන ඇත්ත ඇති හැටි දැනගන්න ඕන. නේද? දැන් ඇහෙන් දැනගන්න රූප වල ඇත්ත ඇති හැටි දැනගන්න තමයි අපි අර උපමා කීපයක් ගත්තේ. වතුරට එබෙන බල්ලා ඇහෙන් දකිනවා නේද? ඇහෙන් දැකලා ඌ දැනගන්න රූපයක් තියෙනවා. මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒතර බල්ලගේ මානසිකත්වයට ඇහැ පාවිච්චි කරාම යාට බාහිර බල්ලෙක්ව පිහිටනවා. ඇති වෙනවා නේද? ඒතර එයා ඉන්නේ තව බල්ලෙක් ඉන්නවා කියන දැක්මෙන්. නේද? ඒ නිසා තමයි අපිට පේන්නේ යා තරහරම් බුරන වතුරට. ඒ බුරන්නේ ඇයි? තව බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසය. එතකොට ඒක යාට ඇහැ නිසා දැනගත්තු රූපයක් නේද? ඇහැ උදව් වෙලා දැනගත්තු රූපයක්. දැන් එයා ඒ රූපේ යථාභූත ස්වභාවය දන්නවද? ඥානං පස්සං යථාභූතං ද අඥානං අපස්සං යථාභූතං. අඥානං අපස්සං යථාභූතං. ඒක තමයි අර පේන දේ තියෙනවා කියලා රැවටීම. දැන් බල්ලට පේන්නේ නැද්ද බල්ලෙක් ඉන්නවා වගේ? පේනවා නේද? වතුර තිබුණහම ඇහෙන් පෙන්නනවා නේද? බල්ලෙක්ගේ සටහනක් පෙන්නනවානේ. ඒතර බල්ලෙක් ඉන්නවා වගේ පේනවා. මොකද ඇහැ හදලා දෙන සටහනේ අර බල්ලෙක්ට අයිති කොටසක් තියෙනවා, රූප කොටසක්. නේද? රූප සංඥාවක් තියෙනවා. එතකොට ඒ රූප සංඥාව බල්ලා දැනගන්න එකේ වැරද්දක් තියෙනවද? තියෙනවද? අඩුවක් තියෙනවද? නෑ. ඉතින් ඇහැ පේනවා කියන්නේ ඕක තමයි. නේද? ඇහැ පේනකොට ඇහෙන් හදලා දෙන ඒ ඡායාව දකිනවා. ඔකට නෙපේන ඇහක් තියෙනවා කියන්නේ. ඇහැ පේන එකේ වැරද්දක් තියෙනවද? නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඇහැ පේන එකේ නෙමෙයි වැරද්ද. නැත්තම් නිවන් දකින්න හරි ලේසි. ඇහැ පේන්නේ නැති කරගත්තාම හරි. නේද? ඇහැ අන්ධ කරගත්තාම හරි එහෙම නැත්තම්. දැන් වැඩේ තියෙන්නේ එතනද වැරද්ද තියෙන්නේ? නෑ. ඇහි පේන ස්වභාවය කියන එකේ වරදක් නෑ. ඒක එහෙමම වෙන්න ඕනේ. ඒකත් ස්වභාවය. නේද? පේන්න හේතුය දෙනකොට පේනවා. දැන් වරද තියෙන්නේ කොහෙද? එහෙම පේනකොට ඇහැ හදලා දෙන මේ චිත්‍රය දිහානි බලන්නේ හිත. නේද? දැන් බල්ලගේ ඇහි හදලා දෙනවා චිත්‍රයක්. වර්ණ සටහන ඇහැ ඇතුලේ. ඕක දිහා නේද බල්ලගේ හිත බලන්නේ. එතකොට ඒ චිත්‍රය තියෙන අර බල්ලෙක් වගේ සටහනක්. ඒ සටහන හැදුන එකේ වරදක් තියෙනවද? වරදක් නැහැ. නේද? දැන් වරද තියෙන්නේ කොහෙද එතකොට? ඒ සටහන දිහා බලලා හිතනවා ඔන්න මං එළියේ ඉන්න බල්ලව දකිනවා කියන එක. ඔය හිතන එකේ නේද වැරද්ද තියෙන්නේ? පේන එකේ නෙමෙයි. පෙනීම නිසා හිතන දෙයි වැරද්ද තියෙන්නේ. නේද? ඒ සිතීම අනුව නේද මුලා වෙලා තියෙන්නේ. පේන ස්වභාවය තිබුණා කියලා ගැටලුවක් නැහැ. තියෙන්නේ ඒ වගේ රූප හදලා පෙන්වුම් කරන්න. නේද? ඒ දිහා බලලා අපි හිතන ඒවයි තමයි මේ අඩුපාඩුව තියෙන්නේ. ඒ කියන්නේ මුලාවෙන් හිතනවා. නේද? දැන් අපි TV එකක් බලන්න පුළුවන්. TV එක දැම්මහම එතන වාඩි වෙලා ඉන්නකොට ඕක පේන ස්වභාවයේ වරදක් තියෙනවද? TV එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා කවුරු හරි TV එක දානවා. දැන් ඕකේ රූප පේන එකේ වරදක් තියෙනවද? ඒකේ රූප පෙනුනට කවුරුත් කිව්වද තරහ ගන්න කියලා? කවුරුත් කිව්වද ලෝභ කරන්න කියලා? TV එකද ඒවා ටික දෙන්නේ අපිට? තරහයි ලෝභේ. එහෙනම් TV එකට බණින්න පුළුවන් නේද? මේ TV එක තමයි අපේ කෙලෙස් ඇති කරන්නේ කියලා. TV එකේද කෙලෙස් ටික තිබුණේ? ආයක බලන හිතේ. නේද? තරහ ගත්තේ TV එක නෙමෙයි. තරහ ගත්තේ කවුද? අපේ. ආයතවට කොහෙද කෙලෙස් ටික තිබිලා තියෙන්නේ? අපේ හිතේ. නේද? එතකොට අන්න වර්ණ සටහන පේන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒ කාණුව කෙලෙස් අනුව හිතන එක. අපේ කෙලෙස් ටික උකට දාලා හිතනකොට තමයි වැරද්ද තියෙන්නේ. අපව දුකටපත් වෙන්නේ. නේද? නිකන් TV එකක් දාලා තියෙනවා ඒකෙත් රූප වැටෙනවා. අපිව දුකටපත් කරන්න පුළුවන් වෙයිද අපේ කෙලෙස් නැත්තම්? ඈ පුළුවන් වෙයිද? අපේ කෙලෙස් තිබුණ නැත්තම් එතන වර්ණ සටහනක් ඇති වෙනවනේ තියෙනවා විතර. නේද? කවුද ඒවට තේරුම් දෙන්නේ? අපේ හිත. තේරුම් දෙනකොට නිකන් නෙමෙයි. ඒවා කොහේ තියෙනවා කියලාද තේරුම් දෙන්නේ? TV එක දිහා බලා ඉන්නකොට. TV එක ඇතුලේ තියෙනවා කියලාද? නැහැ. බාහිරේ එළියේ වෙන දෙයක් කියලා නේද ඔක බලන්නේ? දැන් එතන නේද වැරද්ද තියෙන. ඈ? ඔය ටීවී එක බැලුවා වගේ වැඩක් ඔය කළේ අරහේ හැරිලා බලන්න හිතුණා නේද? ඇයි බලන්න හිතුණේ? ඇහැ කියන්නේ ටීවී එක. ඇහෙන් පෙන්නවා වර්ණ සටහන. ඇහැ ඇතුලේ ඔන්න කාගේද ඡායාවක් තියෙනවා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. නේද? ඔය ටීවී එක බැලුවා. ටීවී එක බැලුවට හිතුවේ මොකද්ද? ඒ එළියේ තියෙන දෙයක් දකින්නවා කියලා. අත් දකින්නවා කියලා. අර බල්ලා වතුරට ඉබුණා වගේ තමයි. බල්ලා එහෙ සකස් කරලා දීපු අර ටීවී ස්ක්‍රීන් එක වගේ රූප ටික බැලුවා. බැලුවට ඌ විශ්වාස කළේ මොකද්ද? ඕක මේකේ වැටුණ එකක් කියලාද එළියේ තියෙන එකක් කියලා? එළියේ තියෙන එකක්. එළියේ තියෙන දේ බලන්න නේද අපිට හැරිලා බලන්න වෙන්නේ. ඒ බල්ලාගේ දෘෂ්ටියේ නේද ඉන්නේ එහැ පාවිච්චි කළේ. ඕකට කියනවා සංසාරය යන දෘෂ්ටි. මෙච්චර කල් අපි සංසාරේ ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්න නැතුව ඔන්න ওই විදිහට ඇහැ පාවිච්චි කරපු හින්දා. ඇයි? ඇහැයි ඇහෙන් පෙන්නන රූපවලයි ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ දැකලත්. අජානං පස්සං යථා භූතං. ඕක කියා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. බුදු දහමක් ඇහුවොත් විතරයි මෙන්න මෙහෙම ඔතන මුලාවක් වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ තේරුම් ගැනීම එනකොට පේනවා ලෝකේ තියෙන එළිය නෙමෙයි තමන් තුල. ලෝකේ හැදුනේ තමන්ගේ හිත ඇතුලේ. දැන් වතුරට එබෙන බල්ලා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවට එළියේ බල්ලා හැදුනේ කොහෙද? මේ බල්ලාගේ හිත ඇතුලේ. ඒක හදන්න උදව් උනේ මොකද්ද? ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බේ වර්ණ සටහන. නැත්තම් ඒකට කියනවා චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාදයේ ඇති වෙන ඒ සටහන. ඕක දිහා හිත බැලුවා. ඊළඟට හිත ටිකක් හැදුවා. ඒ හදන්නේ පරණ අත්දැකීම් ටිකත් ඔතෙන්ට දාලා. දැන් ගන්න ටික විතරක් නෙමෙයි. ඒ සටහනට අදාළ කලින් අත්දැකලා තියෙන ටිකත් එතෙන්ට දාන. හරි? අර කවුද කියලා හිතුණාට පස්සේ එයා කවුද කියලා පරණ මතකෙන් ඇදලා ගන්නවා. මේ මං දන්න එක්කෙනෙක් නේ. ඒ ටික කොහෙන්ද ගත්තේ? පෙර ඇසුරු කරපු. එතකොට දැන් ගත්ත සටහනට පෙර ඇසුරු කරපු ටිකත් එකතු කරනවා. ඊළඟට අලුත් චේතනා ටිකක් හදනවා. ඒ තමයි සංඛාර කියන්නේ. ඒ සංඛාරේ ඊළඟට එයා ඉන්නේ කොහෙද? එළියේ බාහිරේ කියලා හිතනවා. දැන් හිත ඇතුලේ බල්ලා හදලා ඌ ඉන්නේ එළියේ කියලා හිතුවා. හිත ඇතුලේ පුද්ගලයෙක් හදලා එයාගේ ගති ටිකත් ඒකට දාලා එයා ඉන්නේ අරහේ. ඒ නිසා තමයි මේ පැත්ත හැරිලා බලන්න ඕන උනේ. හැරිලා බලන්න නම් ආයේ මොකද්ද උපද්දන්න වෙන්නේ? මොකෙන්ද බලන්නේ? ඇහෙන්. ඇහැක් උපද්දන්න වෙනව නේද? අන්න ඇහැක් උපද්දන්න හේතු ටික සකස් කළා. ඇහැක් උපද්දන්න හේතු සකස් කළා. ඒ හේතු වලට කියනවා සමුදය කියලා. උපදින්න හේතු වලට කියනවා සමුදය කියලා. හටගන්න හේතු. සමුදය නිසා හටගන්නවා. එතකොට අලුතෙන් ඇහැක් උපද්දන්න දැන් තණ්හාව යෙදුණා. බලන්න දෙයක් තියෙනවා කියන අදහස යෙදුණා නේද? එතකොට ඇහැයි දැන් බලන්නේ ඇහැක් උපද්දන්නේ එළියේ තියෙන රූප බලන්න. නේද? දැන් එළියේ රූපයක් අපි තියනවා කියලා හිතුවේ නැත්නම් අපිට හැරිලා බලන්න ඕන වෙයි. අනේ ඇහැ උපද්දන්න හේතු යෙදෙන්නේ නැහැ එතකොට. දැන් සමුදය යෙදුනොත් ඇහැක් උපද්දන්න තණ්හාව තියෙනවා. එතකොට ඇහැ උපදිනවා. හරි? ඒ සමුදය යෙදුන් නැත්නම් අපිට ඇහැක් ඕන වෙයිද? නැහැ. සලායතන හට ගන්න හේතු යෙදෙන්නේ නැහැ. සලායතන නූපදින ගතිය නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මේ ලෝකය තිබුණොත් අපට ආයතන ඕන. ඒව අත්දකින්න. නේද? ලෝකේ අත්දකින්න නම් ආයතන ඕන නේද? ලෝකේ තියෙන දේවල් අත්දකින්න නම් මොනවද ඕන? ආයතන. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? ඕව නැතුව පුළුවන්ද ලෝකේ තියෙන ඒවා අත්දකින්න? තියනවද කියලා දැනගන්න පුළුවන්ද? බෑ. කුරුල්ලෙක් කෑ ගහනකොට හිතුණොත් එළියේ කුරුල්ලා ඉන්නවා කියලා ඔන්න දැන් ඇහැක් උපද්දන්න කරුණු යෙදුණා. අපිට හැරිලා බලන්න හිතෙනවා නේ. ඒ කියන්නේ ඇහුනේ සද්දයක් අපි රූපයක් මවනවා. මවලා ඒ රූපේ උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ ඒක දැඩිව පිළිගන්නවා, විශ්වාස කරනවා. ඈ එළියේ රූපේ තියෙනවාමයි කියලා විශ්වාස කරනවා. ඒකට උපාදානය හැදෙනවා, රූප උපාදාන. හැදුන ගමන් ඔන්න දැන් ඒක බලන්න අන්න සමුදේ හැදිලා දැන්. ඒතකොට මොන ආයතනෙන්ද ඒ රූපේ අත්දකින්න පුළුවන් කියලා හිත කියනවා. එහෙන් එහෙන හැය හට හරවන්න ඕනේ. නේ? ඒ රූපේ දකි. එතකොට ඉස්සෙල්ලම හිත ඇතුලෙන් එළියේ රූපේ හදන්නේ. රූපේ හැදුවට පස්සේ ඒකම හේතු වෙනවා ආයේ ආයතන උපද්දන්න. බලන්න හේතු වෙනවා කියන්නේ ඇහැක් උපද්දන්න හේතු වෙනවා. ඔව්. ඇහැක් හරි කණක් හරි උපද්දන්න හේතු වෙනවා කියන්නේ ආයේ උපද්දන්නේ සලායතනයක් එහෙම නැත්නම් පස්සේ. ආයතන නිසා පහු පස්සයක් උපදදන. එතකොට අර ලෝකෙට අයිතිකරන එක පස්ස සමුදය වෙනවා නේද? ස්පර්ශයක් හටගන්න හේතු ටිකක් වෙනවා නේද? එතන මුලාව. එතකොට මේ මුලාව මේ මොහොතේ යෙදුනා විද්‍යාවමයි නේද? මේ මොහොතේ යෙදුනා විද්‍යාවමයි. දැන් බල්ලා වතුරට එබෙනකොට පෙර අවිද්‍යාවක්ද මේ මොහොතේ අවිද්‍යාවක්ද? ඒ මොහොතේ අවිද්‍යාවක ඉන්නේද ඒ මොහොතේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ නේද? ඒතර අවිද්‍යා පත්‍යා සංඛාර බල්ලෙක්ව හැදුවා. ඒ බල්ලව දැනගත්ත විඥාන නේද? එතකොට විඥානෙට අරමුණු වෙන්නේ ඇත්ත බල්ලෙක්ද නාම රූපයක්ද? නාම රූපයක්. ඒ නාම රූපය අත්දකින්න දැන් ආසයි. ආයේ ආයේ බලන්න. බලන්න නම් ආයතන ඕන වෙනවා. හොන සලායතන. සලායතනයක් හටගත්තා කියන්නේ පස්සේ නේද? සලායතන පච්චා පස්සු. ඒක ඉතින් තියන වේදනාව. කැමතිද නැද්ද? මූට කැමතිද නැද්ද? දැන් අකමැති හින්දා තමයි තරහ ගත්තේ. කැමති වුණා නම් වල් ගෙවණ. අකමැති හින්දා බුරනවා වතුරට එදිලා. නේද? ඒකට අකමැති වුණාද කැමති වුණාද කියන එක. යෙදෙනවා පස්සේ නිසා. පස්සපච්චය වේදනා නේද? ඒක සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. මේ ඒ වේදනාවක් තියෙනවා. අයි ටික බෙදලා දෙන්න. ගන්න ඇති. එතකොට පේනවද මේ වේදනාව හට ගන්නවා? එතකොට වේදනාව නිසා මොකද වෙන්නේ ඊළඟට? ඒවා ගන්න ගම මේ පැත්ත බලා ගන්න. වේදනාව නිසා මොකද වෙන්නේ? වේදනාව නිසා මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. තණ්හාව. නේද? ඔව්. දැන් ඔය ඕව දැක්කහමත් ඒක තමයි උනේ. මොනවද ඌ වේදනාව කියලා දැනගත්තා. ඒක බාහිර රූපයක් කළා. ඊළඟට ඒක අත්දකින්න ඕන ආයතන උපද්දනවා. හැරිලා බලන්න ඕනේ. ආ. එතකොට ඒකේ ඊළඟට වේදනාව තියෙනවා, තණ්හාව තියෙනවා. ඈ. ඒ උපාදාන කරලා ඉවරයි. ඒ උපාදාන කරගත්තු දුක තමයි ඉතින් ඔය අනුභව කරන්නේ. ඒ දැන් අපේ තියෙන වෙනස තමයි ඔන්න බුදුහාමුදුරුවෝකට පෙන්නනවා මේ සකස් වුනේ පංච උපාදානස්කන්ධේ. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සකස් වුනේ පංච උපාදානස්කන්ධේ. ඒ රූපයක් උපාදාන කළා. කෙසෙල් ගෙඩිය කියන රූපය දැන් බාර අරන්. ඒක එහෙමම තමයි. නේද? ඊළඟට ඒකේ මෙහෙම කෑවොත් මෙහෙම සුඛ වේදනාවක් තියෙනවා නේද? දිවට දැනෙයි මේ වගේ රසක්. ඒ රසට කැමති. ඈ? එතකොට ඔන්න දැන් දිවක් උපද්දන්න හේතු ටික සකස් වුණා. ඈ? ඒ සමුදේ. එතන ඊළඟට සංඥාවකුත් තියෙනවා නේද? රූප සංඥාව. ඒක ගැන චේතනා ටිකකුත් ආවා. සංඛාර. ඊළඟට විඥාණයෙන් ওই ටික දැනගත්තා. එතකොට හැදිලා තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධේ. දැන් අපි දන්නවද දුක සකස් වුණා කියලා? නෑ. දැන් දුක් දේ සැපයි කියලා තමයි දැක්කේ. නේද? දුක් දේ සැපයි කියලා අර පළඟැටියා දැල්ලා දකිනා වගේ තමයි. බුදුහාමුදුරුව උපමා කරනවා මේ අජානං අපස්සං යථා භූතං කියන එක්කෙනා නිකන් පළඟැටියෝ වගේ. දැල්ලක් දැකලා ඒකට ඇදිලා යනවා වගේ. ඒ කියන්නේ දුක් දේ සැපයි කියලා හිතනවා. හටගත්තේ පංච උපාදානස්කන්ධය අපිට හිතන්නේ හරි ෂෝක් ආස්වාදයේ විඳිනවා නේද ආස්වාදානුපස්සී විහෙරති නේද දැන් රූපේ ආස්වාදානුපස්සී විහෙරති වෙනකොට මොනවද හැදෙන්නේ තණ්හාව මොකද වෙන්නේ වැඩෙනවා එයි ආයි ආයි දැන් දිවක් උපද්දන්න ආසාව තියෙනවා නේද මේකේ රස බලන්න නේද එතකොට ඒ ආයතන උපද්දන්න හරි ආසයි. හරි? ඕක තමයි සසරේ යෑම කියන්නේ. එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ආයතනය පිරිසිඳ දකින්. ආයතනේ ඇත්ත ඇති හැටි දකින්. ඒකෙන් සකස් වෙන දුක පිරිසිඳ දකින්. දුක දුක හැටියට අඳුරගන්න පුරුදු වෙන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ දුක දුක විදිහට අඳුරගන්න නෙමෙයි දුක සැපයි කියලා හිතන. සුඛ සංඥාවෙන් ගන්න. ඒ සංසාරේ ආපු පුරුද්ද. ධර්මයක් අහලා දැකලා නැතුව අර බුදුහාමුදුරුවන්ගේ ධර්මෙ නෙමෙයි මාර්යාගේ ධර්මෙනේ අපි සංසාරේ ඉන්නේ. මාර්යාගේ ධර්මෙ තමයි ලෝකෙට අයිතිදී සැපයි කියලා අල්ලගන්න. උපාදාන කරන රූපේ ලෝකෙට ආйти අපි ඇත්ත තමයි කියලා උපාදාන කරන රූපයක් තියෙනවා ඒක මායාවේ ධර්ම කියන්නේ ආයතනෙට අහු වුණා බුද්ධ ධර්මයේ තමයි ඕක අල්ලගත්තොත් දුක ඔය අල්ලගන්න ඔතන රැවටුන දුක ඔය සකස් කරන්නේ පංච උපාදානස්කන්ධ කෙටියෙන් කියනවා නම් ඔය සංකිටේන පංච උපාදාන කන්ද දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නේද ඉතින් ඕක හරි සියුම් හැම මොහොතේම තියෙනවා ඒ පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා අපේ හිතක් හැදෙන්නේ කොයි මොහොතේද මතක තියාගන්න සකස්ුනේ පංච උපාදාන ස්කන්ධය ඇයි හිතක් හැදෙන්න බෑ ආයතනයක් නැතුව නේද එහෙන් දැක්කත් හිතක් හැදෙනවා සද්දයක් ඇහුණත් හිතක් හැදෙනවා ගඳ සුවඳක් ආවත් හිතක් හැදෙනවා නේද රසක් දැනුණත් හිතක් හැදෙනවා ස්පර්ශයක් දැනුණත් හිතක් හැදෙනවා හිතෙන් නිකන් මතක් කරගෙන හිටියත් හිතක් හැදෙනවා මන ආයතන ඒකට තේරුම් ගන්න මේ ආයතන ඉපැද්දීමම තමයි දුක සකස් කිරීම ඒ කියන්නේ ආයතනයේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාමයි ආයතන උපද්දන්නේ චක්කුං වික්කවේ අජානං අපස්සං යථා භූතං හැබැයි ඇහැගෙන ඇත්ත ඇති හැටි දකින කෙනා ඥානං පස්සං යථා භූතං එහෙන් පෙන්නන රූප ගැන ඇත්ත ඇති හැටි ඔන්න නුවණින් දකින කෙනා ඥානං පස්සං යථා භූතං එයා ඇහි රැවටෙන්නෙත් නැහැ රූපේ රැවටෙන්නෙත් නැහැ ඒවා හටගන්න හැටිම දකිනවා එන්න මේ නිසයි ඔවා හටගත්තේ සමුදේ දකින සමුදේ දකිනකොටම පේනවා ඒ සමුදේ ඊයදු නැත්තම් ඔවා හටගන්නේ නැහැ. නිරෝධයි. එතකොට ආයේ ආයතන හදන එක වෙනුවට ආයතන හදන එක නවත්තනවා. මොකද ඒව හදන්න හේතු ටිකයි මේ අයින් වෙන්නේ. සමුදේ දකින්නවා කියන්නේ සමුදේ අයින් කරනවා. හේතු අයින් වෙනවා. එතකොට මේ ආයතන හදන්න සමුදේ අයින් කරනවා කියන්නේ දුක හදන්න සමුදේ අයින් කරනවා. නේද? ඒ බැලීමට කියනවා නම් මාර්ගයේ වැඩෙනවා කියලා. සස්ස හෝති සම්මාදිට්ඨිය යන සම්මාදිට්ඨිය ඇතුව දැන් ලෝකෙන් මිදෙන මාර්ගයේ වැඩෙනවා. මෙච්චර කල් ගියේ ලෝකෙට අයිති වෙන මාර්ගෙ නේද? ලෝකේ තියෙන ඒවා අල්ලගන්න උපාදාන කරන මාර්ගෙනේ ගියේ. ඔව්. දැන් ආයතනය දිහා නුවණින් බලනකොට මේකෙ මෙහෙම රැවටීමක් උනා නේද කියලා බලනකොට දැන් අර බල්ලා ඇහැගෙන ওই විදිහට බල බලා හිටිය දවසක් ඇයි වතුරේ බල්ලෙක්ව හදන්න නැති දවසක් නේද? ඇයි වතුරේ බල්ලෙක්ව හැදුවේ ඇහැ ගැන මුලා වෙලා, ඇහෙන් පෙන්නන රූප ගැන මුලා වෙලා, ඇත්ත ඇති හැටි දැකලා නැහැ. එතකොට අපිත් ඇහැ පාවිච්චි කරලා එළියේ රූප තියෙනවා කියලා හිතන්නේ අර බල්ලගේ මානසිකත්වෙන් ඇහැ පාවිච්චි කළා. ඔකට කියනවා ලෝකෙට අයිති දෘෂ්ටියෙන් නැත්තම් දැක්මෙන් ඇහැ පාවිච්චි කරා. ඉතින් සසරේ යන සත්වයා එහෙමයි කරන්නේ. සසරෙන් මිදෙන්න ඕන නම් අතන ඇත්ත ඇති හැටි බලන්න පුරුදු වෙන්න ඕන. නේද? එහෙම එක සැරයක් හරි බැලුවොත් අන්න ඒ මොහොතට යාට සම්මාදිට්ඨිය. පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නැහැ. ආයතන උපද්දන එක නවත්තන. ලෝකෙට අහු වෙන එක නවතිනවා නේද? ඒක දකිනකොට එතකොට ලෝකය කියන්නේ මොකද්ද? ලෝකේ හටගත්තේ ඇයි? හටගත්තේ හිත ඇතුලෙන් කියලා පේනවා. දැන් හිතාගෙන ඉන්නේ ලෝකේව එළියේ හටගෙන තින්නේ නේද? එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ওই ලෝකේ Taman තුලයි. මේ බඹයක් පමණ ශරීරය තුලින් තමයි ওই ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ හැදුන හැටි දකිනවා සමුදේ. හිත ඇතුලෙ චේතනාව. සංස්කාර ගොඩක්. සංස්කාර ලෝකයක්, සලායතන ලෝකයක් කියන එක. ඔන්න ඔක යන්තම් හරි දකින්න පුළුවන් නම් සසරෙන් ගැලවෙන දැක්ම, ලෝකෙන් එතෙර වෙන දැක්ම දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඒතර බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ පෙර නොඇසූ විරූ ධර්මතාවය. මේ ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. ලෝකෙන් එතෙර වෙන විදිහ. නේද? එතකොට ඒක දකින්න උත්සාහ කරන කෙනා ඔන්න බුදු දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. එහෙම නැතුව වෙන මොනවා කළත් ඉතින් මේ ප්‍රයෝජනේ ගත්ත වෙන්නේ නැහැ. දැන් චක්කායතනෙන් පහළ වෙන්නේ චක්කු විඥානෙනේ. ඇහැයි රූපෙයි නිසා චක්කු විඤ්ඤාණය නේද? එතකොට චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා. නේද? අභ්‍යන්තර ඇහැයි බාහිර රූපයි තියෙනවා කියලා. ඒ වගේ සෝත විඤ්ඤාණ මට්ටම ගත්තොත් අභ්‍යන්තර කණයි, ඒ කනට අහන්න එළියේ බාහිර ශබ්දයි. සද්ද සංඥා. නේද? ඒ සද්ද සංඥා කිව්වට අපිට හිතෙන්නේ ඒවා එළියේ තියෙනවා කියලා බාහිරයි කියලා. දැන් රූප සංඥා කියන ඒවා ඇහැ මේ පැත්තේ ඇහැ ගන්න රූප සංඥා ටික එළියේ කියලා නේ හිතෙන්නේ. එහෙම කියන්නේ කවුද? විඥාන. හරි. දැන් දකින්න ඕන විඥානෙට ඕක කියන්න උදව් උනේ මොනවද? විඥානේ දැක්කේ මොකද්ද? ප්‍රසාද. සකස් කරපු ප්‍රසාද රූපේ නේද? විඥාණයට පුළුවන් ද එළිය තියෙන රූපේ බලන්න? ප්‍රසාද රූපේ නැතු බෑ. චක්කු විඥාණය පහළ වෙන්නෙම ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපේ නිසා. ඒක දකින්න නේද? ওই ප්‍රසාද රූපේ නොතිබුණා නම් චක්කු විඥාණයක් පහළ වෙන්න බෑ. එතකොට චක්කු විඤ්ඤාණයට පුළුවන් ද වෙන දේවල් දැකලා පහළ වෙන්න? බෑ. චක්කු ප්‍රසාද රූපේ දැකලාමයි දකින ගතියමයි චක්කු විඤ්ඤාණි කියන්නේ නේද? ඒ වුණාට අපි හිතාගෙන ඉන්නේ චක්කු විඤ්ඤාණේ එළියේ තියෙන රූපේ දකිනවා කියලා. හේ. එතකොට ඒක මායාවක්. විඤ්ඤාණ මායාවක් කියලා. චක්කු විඤ්ඤාණයට පුළුවන් ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපේ දකින්න විතරයි. නැත්තම් මෙහෙම ඇස් පියා ගත්තහමත් පේන්න ඕනේ. එළියේ තියෙන. එහෙම පේන්නේ නැහැ. චක්කු විඤ්ඤාණයට පේන්නේ නැහැ නේද? එළියේ තියෙන ඒවා ඇහැ වහගත්තහම. පේනවද? එහෙනම් චක්කු විඤ්ඤාණය දැකලා තියෙන්නේ ඇහැ සකස් කරලා දෙන මේ ප්‍රතිබිම්බය ඇහැ ඇතුලේ සකස් කරන මේ ප්‍රසාද රූපය කියන සටහන. හරි. ඒ සටහන සකස් නොකළා නම් ඇහැට දකින්න බෑ නේද? يعني විඥාණයට දකින්න බෑ තව විදිහට කිව්වා. ඇහැ උදව් කරගෙන දකින්න බෑ. ඇහෙන් රූපයක් හදලා දුන්නේ නැත්තම්. ඒක හරියට මෙතන ටීවී එකක් තියෙනවා අපි ස්විච් එක ඔෆ් කරලා. දැන් පේනවද? නැහැ. TV එකේ වර්ණ සටහන් වැටුණොත් විතරයි අපට බලන්න පුළුවන්. නේද? ඒත් ඒ වගේ මට්ටමක් තමයි මේ ඇහැ ප්‍රසාද රූපය කියන ස්වභාවය හදලා දුන්නොත් විතරයි විඥාණයට බලන්න පුළුවන්. ඉතින් ප්‍රසාද රූපේ ඉබේ ඇති වෙන්න ඒක හැදෙන්න හේතු ටික සකස් වෙනවා. දැන් TV එකේ ඉබේ රූප වැටෙන්නේ නැහැ නේ. ඒකට අපි නේද? හේතු ටික සකස් කරන්න ඕන. ස්විච් එක දාන්න ඕන, channel එකකට දාන්න ඕන, ඇන්ටනා එක මේවා කරන්න ඕන නේද? ඒ හේතු ටික සකස් කළොත් නේද TV එකේ වර්ණ සටහන් වැටෙන්නේ. ඒ වගේ මේ ඇහි වර්ණ සටහන් වැටෙන්නත් අවශ්‍ය හේතු ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා ආලෝකය නැති වුණොත් තද කරුවලේ හිටියනම් වැටෙයිද ප්‍රසාද රූප? නැහැ. නේද? ඒ වගේ ප්‍රසාද රූපය හැදෙන්න අවශ්‍ය හේතු ටිකක් තියෙනවා. ඒකම මේ ජීවත් වෙන හැක් වෙන්න ඕන. මරිච්ච මිනිහෙක්ගේ ඇයි ওই ප්‍රසාද රූප හටගන්නේ? නැහැ. හරි. අර TV එකේ ස්විච් එක දැම්මා වගේ කරන්ට් එක එන්න ඕන. ලයිට් ගිහින් නම් TV බලන්න බෑ. නේද? පණ ගිහින් නම් TV බැලිලා ඉවරයි. කොයි TV එකද? ඇහෙන් වත්. පණ තියනකන් විතරයි මේ TV එක බලන්න පුළුවන්. මේ කරන්ට් එක දෙනවා මෙහෙම. හුස්ම අරන් නේද? ඒක නැති වුණොත් එහෙම පේයිද TV? නෑ. ඇහැ කියන ඇහෙන් හදලා තියෙන රූප හැදෙන්නේ. හරිද? එතකොට දැන් විඥාණයෙන් දකින්නේ ඔය හදලා දෙන රූපය කියන එක පේනවද? විඥාණයට බෑ නේද එළියේ තියෙන දෙයක් ගිහින් බලන්න ඇහැ නැති වුණා නම්? හරියට මෙතන TV එක නොතිබුණා නම් අපිට TV එකේ යන ඒවා බලන්න පුළුවන්ද? බෑ. නේද? ඒ හේතු ටික තියෙන්න පුළුවන්. කරන්ට් එකක් තියෙනවා, TV සිග්නල් එකක් තියෙනවා, TV එකකුත් තියෙනවා. ඒ වුණාට හේතු ටික සකස් වෙලා නැහැ මේක ස්ක්‍රීන් එකේ වැටෙන. දැන් අපිට පේනවද හේතු ටික? නැහැ. නේද? ඒ වගේ මෙතන ප්‍රසාද රූපය චක්කු විඥාණයෙන් දැක්කේ නැත්නම් එළියේ තියෙන රූප දැනගැනීමේ හැකියාවක් තියනවද? ඒවා නිකන් හේතු නේද ප්‍රසාද රූපේ හදන්න. ඈ? අපිට හේතු ටික දකින්න බෑ. මේ TV සිග්නල් එක අපට පේන්නේ නැහැ. නේද? TV සිග්නල් එක වගේ තමයි ඔය එළියේ තියෙනවයි කියන රූප. හරි. ඒක දකින්න හැකියාවක් තියනවද එතකොට විඥාණයට? නැහැ. එහෙනම් විඥාණය මේවා තියනවා කියලා අපට මවලා දීලා නේද? මේ මේක දිහා බලන ගමන් එයා කියනවා ඔය දකින්නේ එළියේ තියෙන රූප. ඒක එතකොට මායාව. මායූපමංච විඤ්ඤාණං කියන විඤ්ඤාණය මායාකාරී කියන. එතකොට අපිව අමතක කරනවා මෙතන තියෙන මේ ඇස් දෙකේ තියෙන TV එක දිහායි ඔය බලන් ඉන්නේ කියන එක අමතක කරනවා. නේද? එයා අපිට කියන්න පුරුදු වෙලා තියෙන්නේ ඔන්න එළියේ තියෙන ඒවා දකින්නවා කියන. ඕක දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ අපේ දිගින් දිගට පුරුද්ද ඇවිල්ලා ඒක එහෙම්මමයි කියලා හිතන ගතියට ඇවිල්ලා. ඒ නිසා නේද බල්ලා වතුරට එබෙනකොටම අන්න එළියේ ඉන්න බල්ලෙක් ඉන්න හින්දායි මේ පේන්නේ කියලා හිතන්නේ. නේද? අපටත් ඕක සමහර වෙලාවට වෙනවා. දැන් මිරිඟුව වගේ පේනකොට නිකන් වතුර තියනවා වෙන්න ඇති කියලා නිකන් රැවටෙන ගතියක් තියෙනවා. නේද? ඕක දැනගන්නකම්. දැනගත්තු දවසට තමයි තියෙන්නේ ඔය එළියේ තියෙන වතුර නම් නෙමෙයි පේන්නේ මේ ඇහැ හදලා දීපු වතුර වගේ ඒ චලන චිත්‍රය. ඈ නේද? වතුර වගේ චිත්‍රය තමයි මේ විඤ්ඤාණයෙන් දැකලා තියෙන්නේ. ඕක දිහා බලලා විඤ්ඤාණය කරපු මායාවක් තමයි ඔය එළියේ තියෙන වතුර පේනවා කියන එක. නේද? ඉතින් බුදුහාමුදුරුවෝ ඕක තේරුම් ගන්න උදව් වෙන්න කියනවා මේ ඇහෙන් අරන් දෙන මොන සංඥාද ඇහෙන් අරන් දෙන්නේ? සද්ද සංඥාද? මොන සංඥාද ඇහෙන් අරන් දෙන්නේ? රූප සංඥා. නේද? ආයි සංඥාව මොකටද උපමා කරන්නේ? මිරිඟුවට. ඇට ඇහැරන් දෙන රූප සංඥා ටික මිරිඟු ගොඩක් වගේ. කන අරන් දෙන ශබ්ද සංඥා ටික මිරිඟු. මිරිඟු ස්වභාවය මොකද්ද? එළියේ තියනවා වගේ පෙන්නනවා. ඒ උනාට තියනවද එහෙම? නැහැ. ඒතර මිරිඟුවට අහු වුණා රැවටුණා කියන්නේ මොකද්ද? මිරිඟුව දැකලා එළියේ ඒවා තියනවා කියලා හිතන එක. දැන් පේනවද අපි ලෝකේ ජීවත් වෙන්නේ ওই මිරිඟුවේ ස්වභාවය දන්නේ නැතුව කියලා. ඇහෙන් දකින දකින දේ එළියේ තියෙනවා කියන දෘෂ්ටියෙන් නේද අපි ජීවත් වෙන්නේ. නේද? ආයක තමයි මේ එළියේ තියෙන රූප දැඩිව අපි පිළි අරන්. දැඩිව බාර අරන්. ඔකට කියනවා උපාදාන කරලා කියලා. රූප උපාදාන කරලා. රූප ටික සකස් කරන්නෙත් මනස තුලින්මයි මේ චේතනා ගොඩක්. නේද? හිතේ තියෙන අදහස් ටිකක් මේ එළියේ තියෙන රූප ගැන. ඒ වුණාට අපි දැඩිව ඒක බාර ගන්නව නෑ නෑ ඕක එළියේ තියෙනවමයි. මිරිඟුවක් නෙවෙයි මේ පෙන්වන්නේ. නේද? අපේ ඇහෙන් පෙන්වන්නේ මිරිඟු සංඥාවක් නෙවෙයි. ඇත්තටම තියෙන එකමයි පෙන්වන්නේ කියලා විශ්වාස කරන දෘෂ්ටියක තමයි අපි ඇහැ පාවිච්චි කරන්නේ. ඒකට කියනවා ලෝකෙට අයිති දැක්මෙන් ඇහැ පාවිච්චි කරනවා. රූපය දැනගන්නවා. එතට ඇහැ අජානං අපස්සං යථා භූතං ඇහෙන් පෙන්වන රූප ගැන අජානං අපස්සං යථා භූතං. නේද? දැන් ඇත්ත දැක්කොත් ඔන්න මිරිඟුව තමයි මේ පෙන්වන්නේ. එහෙන් හදන සටහන් මාත්‍රයක් විතරයි මේ ඡායා මාත්‍රයක් විතරයි පෙන්වන්නේ කියලා දැක්කොත් එදාට කියයිද ඔය එළියේ තියෙන රූපයක් මේ දකින්නේ කියලා? නැහැ. අන්න රූපෙන් මිදෙනවා නේද? ඒක හරියට අපි අර වතුරට එබෙනකොට අපි අර බල්ලා කියන රූපෙන් මිදිලා නේද? ඒ වගේ අපි දැනට පිළිගන්න රූප ටිකෙනුත් මිදෙන්න ඕන. ඕක මිරිඟුවක් කියලා බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් සංඥාව මිරිඟුවක් කියපු එක. ඇහැට අරන් දෙන්න පුළුවන් රූප සංඥා විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංඥාව මිරිඟුවක්. එතකොට අපි දකින්නේ ওই රූප සංඥාව. ඒක දැකලා අපි වෙන මුලාව තමයි බාහිර රූපයක් දැක්කා කියලා හිතන එක. දැන් කවුද බාහිර රූපේ හදලා තියෙන්නේ? අපි අපේ හිත. නේද? අපේ හිතේ තියෙන අවිද්‍යාවයි මුලාවයි. ඇත්ත ඇති හැටි නොදන්නකමයි මුලා වෙන ගතිය. දැන් මිරිඟුව හැටියට දන්නේ නැහැ කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එතකොට මුලා වෙන ගතිය තියෙන අන්න වතුර තියෙනවයි කියලා. නේද? එතකොට අපි මිරිඟුව හැටියට දන්නේ නැහැ. හිතෙන් කියනවා අන්න එළිය මෙහෙම තියෙන හින්දා පේන්නේ ආ ඒක තියෙනවමයි. අන්න රූපයේ දැන් ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. හිතෙන් හදපු රූපේ එළියේ තියෙනවමයි කියලා බාරගත්. ඒ තියෙනවමයි කියලා බාරගත්තහම අපි ඕක දිහා බැලුවේ නැතත් රූපය තියෙනවා නේද? මේ දකින්න කලිනුත් ඕක තිබුණා. දැනුත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. දැන් මේ හිතෙන් හදපු රූපේ එළියට දාලා ඒකට පැවැත්මකුත් දෙමු. දැන් අතීතෙත් ඕක තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් මේ භව පැවැත්මක් දුන්නා ඒකට. තියෙන භවක් දුන්නා. නේද? තියෙන භවක් තියෙනකොට ඕක කවදා හරි ඉපදිලා තියෙනවා. ඈ කවදා හරි ඕක මැරෙනවා. නේද? එතකොට ඒවා සිද්ධ වෙනකොට අපි ජාති ජරා ව්‍යාධි මරණ දුකට අහු වෙනවා. ඇයි ඒවා වෙනවා? ඕක හට නොගත්තු රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් ඔය මිරිඟුවක් විතරයි රූපයක් පිහිටෙව්වේ නැත්තම් දැන් භව පැවැත්මක් දෙයිද? තියෙන භවක් දෙයිද?
ඕක අතීතෙත් තිබුණා කියලා කියයිද? එහෙම කියයිද? බලන නිසා පේනවා කියයි. බලන නිසා පේනවා. අන්න හේතුඵල. නැත්තම් පටිච්ච සමුප්පන්න බව. බලන නිසා පේන ස්වභාවයක් නිසා අපි නොබලන වෙලාවට එහි පවතිනවා කියලා අදහසක් එයි. නෑ. නෑ ඔය අවබෝධේ බල්ලට ආවොත් ඌරවට ඉද වතුරේ බල්ලෙක් ඉන්නා අය. ඒක අවබෝධ වෙනවා බලන නිසායි මෙහෙම පේන්නේ. එච්චරයි. ඒ හේතු ටික යෙදුන හින්දා එහෙම පෙන්නුම් කරනවා. ඒ හේතු යෙදුන්නේ නැත්නම් එහෙම ඒව ගැන කතා කරන්නවත් බෑ. ඒව එකක්වත් ඉපදිලා නෑ. නේද? එතකොට පේනවාද මේවා පෙර නොතිබීමයි හටගන්නේ. අපි බලන මොහොතේ තමයි හටගන්නේ. ඒ හටගන්න ස්වභාවයේ ඇත්ත ඇති හැටි නොදන්නවා වුණහන් අපි හිතනවා නෑ නෑ ඕක කලිනුත් තිබුණා. දැනුත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. නෑ නිට්ටිය කරනවා. මේ බලන නිසා හටගෙන අහක බලනකොට නිරුද්ධ වෙන කතාවක් නෙවෙයි දැන්. නේද? එළියේ රූපයක් නිත්‍ය සංඥාවෙන් ගන්නව නේද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඇහැ නිත්‍යද අනිත්‍යද? ඒ දකින්න හැදුන ඇහැ. ඒකත් අනිත්‍යයි. අපි ඔය දෙකම නිත්‍ය සංඥාවෙන් නේද අරන් තියෙන්නේ? ඇහැ තියෙනවා රූපත් තියෙනවා. විඥානෙ විතරයි හටගෙන නිරුද්ධ වෙන්නේ. එතකොට ඒක විඥානෙට විතරද ඒ ලෝකෙට අයිති ධර්මතාව පොදු? ඇහත් ලෝකෙට අයිති ධර්මතාවයක්. ඇහෙන් සකස් කරලා දෙන රූපෙත් ලෝකෙට අයිති ධර්මතාවයක්. ඒවත් එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දේවල්. අනිත්‍ය දේවල් නිත්‍ය කරන්න බැරි ස්වභාවයන්. අපේ තියෙන මෝඩකමට තමයි ඒවා තියෙනවා කියලා අරන් තියෙන්නේ නිත්‍ය සංඥා. සසර යන සත්වයා අනිත්‍යයේ නිත්‍ය සංඥාවෙන් ඉන්නවා. නේද? ඒකට තේරුම් ගන්න ඇහැ නිසා අපි මොන රූපේ දැනගත්තත් ඕකේ තියෙන්නේ අර මිරිඟු ස්වභාවයක්, පෙන්눔 කරන ස්වභාවය විතරයි. එළියේ රූප තියෙන හින්දා පේනවා නෙවෙයි. අපි බලන හින්දායි එහෙම පේන්නේ. මේ බැලීමේදී අවශ්‍ය හේතු ටික යෙදෙන හින්දා එහෙම පේනවා. ඒ හේතු යෙදුනේ නැත්නම් එහෙම පේන්නේ නැහැ. දැන් මිරිඟුව පේන්න හේතු යෙදෙනකොටනේ මිරිඟුව පේන්නේ. ඒ හේතු යෙදුනේ නැත්නම් එහෙම පේන්නේ නැහැ. දේ දුන්නක් පේනවා කියලා හිතන්න. ඒක පේන්න හේතු යෙදෙන හින්දා තමයි දේ දුන්න පේන්නේ. නැතුව දේ දුන්නක් තියෙන හින්දා පේනවා නෙමෙයි. එතෙන්ට ගියොත් අහුවෙයිද දේ දුන්නා? නෑ. ඒක පේන්න හේතු සකස් වුණ හින්දා එහෙම පේනවා. අපේ මුලාවට තමයි අපි හිතන්නේ අතන දේ දුන්නක් තියෙනවා කියලා. නේද? මිරිඟු ස්වභාවය නොදන්නකම. එහෙන් අරන් දෙන රූප සංඥාවේ ඇත්ත නොදන්නකම. දැන් පේනවද රූපයේ පිරිසිඳ දකින්න කිව්වහන් දකින්න ඕන ටික. ඉස්සෙල්ලා අපි ඉන්න මුලාව අඳුර ගන්න ඕන. අපි රූපයේ ඉන්න මුලාව මොකද්ද? රූපය තියෙනවමයි. නිට්ටයයි. නිට්ටය සංඥාවේ ඉන්නේ නේද? දැන් දකින්න ඕන මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ එතකොට එළියේ තියෙන රූපේ වෙනස් වෙන ගතියද? නෑ. උපදින හේතුයි නිරුද්ධ වෙන්න හේතුයි. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූපේ නිරෝධය මේකයි. ඔන්න ඕකයි දකින්න. ඕක දකින්න කෙනා අනිත්‍ය දකින්න. නෑ, ඔයගොල්ලෝ බලන්න හදන අනිත්‍ය ඕකද? ශරීරයක් තියෙනවා, ඕක වෙනස් වෙලා යනවා. නේද? ඒ නිත්‍ය සංඥාවට අහු වෙලා නේද? නිත්‍ය සංඥාවට අහු වුණාට පස්සේ අනිත්‍ය බැලුවට ඇත්ත පේන්නේ නැහැ. ඈ රූපේ මුලා වෙලා ඉවරයි. රූප උපාදාන කරලා ඉවරයි. ඊට බලන්න කියන්නේ රූපයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මේ රූපේ හටගත්තේ කොහොමද? සමුදේ හොයන්. හේතු. හේතු ටික අඳුරගන්න. සමුදය දකිනකොට ආ මේ සමුදය යෙදුන හින්දානේ එහෙම හිතිලා තින්නේ. මේ මෝඩකමයි අවිද්‍යාවයි මුලාවයි සේරම යෙදුන හින්දානේ එහෙම අපට හිතිලා තින්නේ. ඒ ටික නැත්තම් ওই රූපේ පිහිටන්නේ නැහැ කියලා නුවණක් එයි. අත්තංගමේ නැත්තන් නිරෝධේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. මෙන්න මේක දකින කෙනාට සම්මා දිට්ඨිය පහළ වෙනවා. ලෝකෙන් එතෙර වෙන දැක්ම පහළ වෙනවා. එයාට පුළුවන් ආර්ය මාර්ගයට වැටෙන්න. පැහැදිලිද ආර්ය මාර්ගයට වැටෙන්න කරන්න ඕනද? පොත් කියවලා හරියන්නේ නැහැ. එහෙම දකින්නකොට රූපයට මුලා වුණා කියලා දැනගන්න පළවෙනිද. හරි. දැන් අපි මෙච්චර කල් දන්නේ නැහැ රූපයට මුලා වුණා කියලා. දැන් ලෝකයට අයිති මායයට අයිති දැක්මෙන් තමයි අපි රූපේ පිළි අරන් තියෙන්නේ. බුදුහාමුදුරුව පෙන්නපු පැත්ත මොකද්ද? ඔය රූපය ඔහොම පවතින රූපයක් නෙවෙයි. ඕක මුලාවෙන් අවිද්‍යාවෙන් ඔහොම හිතලා නිත්‍ය සංඥාවෙන් අරන් තියෙන්නේ. ඕකේ යථාභූත ඇත්ත ඇති හැටි බලන්න. ඇයි එතන රූපයක් තියනවා කියලා දැන් විශ්වාස කරන්නේ කියලා බලන්න. ඈ එතකොට පෙයි මෙතන තියෙන මුලාව. නේද? ඔන්න ඕක අල්ලගන්න පුළුවන් නම් අර මුලාවෙන් හදපු ලෝකෙන් මිදෙන මාර්ගයට වැටෙනවා. නේද? ඒ ලෝකෙන් මිදෙන මාර්ගයට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. ඒක ලෝකේ තියෙන ඒවා අනිත්‍ය අනිත්‍යයි කියලා නෙමෙයි ඕක බලන්න ඕන. මේ ලෝකේ තියෙන ඒවා හැදුනේ කොහොමද? සමුදය. එතකොට පේනවා ආයතනයක් නිසාමයි. ආයතනයක් නිසාම හිතෙන් දැනගෙන තියෙන්නේ. ඒ ආයතනෙන් අරන් දුන්නේ මොකද්ද? සංඥාවක් විතරනේ. එක්ක රූප සංඥාවක් නැත්නම් සද්ද සංඥාවක් නැත්නම් ගාහන සංඥාවක් නේද? ඒ සංඥාව බුදුහාමුදුරුව මොකටද උපමා කළේ? මිරිඟුවට. එතකොට අපි මිරිඟුව දිහා බල බලානේ මේ අරව මේවා තියෙනවා කියලා හිතන. මිරිඟුව හැටියට නොදන්න කම. ඔන්න අවිද්‍යාව. නේද? ඊළඟට මිරිඟුවට අදාළ දේවල් තියෙනවා කියලා ඒවා තවදුරටත් නিত্য සංඥාවෙන් ගන්නවා. අර බලන හින්දා පේනවා කියන එක නෙවෙයි. දැන් තේරුම් ගන්න ඕන බලන හින්දායි පේන්නේ නැත්තම් තියෙනවා කියලා හිතෙන්. හරි? අහන හින්දායි එළියේ තියෙනවා කියලා හිතෙන්. නැතුව තියෙන හින්දා පේනවවත් තියෙන හින්දා ඇහෙනවවත් නෙවෙයි. ඔන්න ඔක කඩා ගන්න ඕන. අපි ඉන්නේ තියෙන හින්දා පේනවා කියන එකනේ. අර බල්ලා ඉන්න දෘෂ්ටියනේ. බල්ලෙක් වතුරේ ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා නේ ඉන්නේ. නේද? අර බල්ලෙක් ඉන්න හින්දා නේද පේන්නේ? ඒක තමයි බල්ලා හිතුවේ. ලෝකෙට අයිති දෘෂ්ටියෙන් ඇහැ පාවිච්චි කිරීම. හත් වතුරට එබුණත් එකයි ආතන බැලුවත් එකයි. ඔව් හැම තිස්සෙම දකින්න මේ ටීවී එක දිහායි බලන්නේ. ඇහැ හදපු චිත්‍රය ප්‍රසාද රූපේ දිහායි මේ බලන්නේ. එළිය දිමේයි බලන්නේ. ඒ පැත්තට හරවන්නේ අර ටියුන් කරන්න මේ ඇන්ටනා එක හරවනවනේ නේ. රූපමේ මෙතන එක පැහැදිලි කරගන්නයි අපි ඇහැ හරවන්නේ. තේරුණා? මෙහෙට සිග්නල් එක හරියට ගන්න මොකටද මෙතන පින්තූරේ හදාගන්නේ? මොකද අපිට පේන්නේ එතන එක නෙමෙයි මෙතන එක. හරි. ඔන්න ඔක අඳුර ගන්න. නේද අපි හිතන්නේ නෑ අතන එක පේන්නයි මේ ඇහැ හරවන්නේ කියලා. ඒක බලන්න නෙමෙයි මේ ටීවී එකේ ඇන්ටනාව කරකවන්නේ ටීවී එකේ හැදෙන රූපේ ක්ලියර් කරගන්න. නිසා ඇන්ටනාව තියෙන පැත්ත එකක් බලන්න නෙමෙයි. නේද? තේරෙනවද? කන හරවනකොට එහෙම ඊට පස්සේ හිතන්න ඕන ඇන්ටනාව කරකවන. අපේ මුලාව තමයි මේ පැත්තේ තියෙන සද්දය අහන්නයි මේ හැරෙන්නේ කියලා. එහෙම නෙමෙයි. එහෙන් එන එකෙන් මෙතන සිග්නල් එක මෙතන මේක ඇතුලේ හැදෙන පින්තූරේ පැහැදිලි කරගන්න. ප්‍රසාද රූපේ පැහැදිලි කරගන්නයි මේ කන හරවලා තියෙන්නේ. මොකද අපිට පේන්නේ ප්‍රසාද රූපේ මිසක් එළියේ තියෙන සද්දේ නෙමෙයි. පැහැදිලිද? පැහැදිලි නැතත් ඕක තමයි ඇත්ත ඉතින්. ඕක දකින්න බැරි නම් කරන්න දෙයක් නැහැ. සසරේ යන්න පුළුවන්. දැක්ක විතරයි කියලා පැහැදිලි කරන්නේ ඕකමයි. දැන් දැක්ක දැකීම කියන්නේ මේ දැන් මේකේ ටීවී ස්ක්‍රීන් එක බලනවනේ. ඔන්න ඕක ඔය අවබෝධයෙන් බැලුවොත් දැක්ක විතරයි. අපි එතකොට එළියේ තියෙන රූප මොනවයිද? නෑ. අර වතුරට එබෙන බල්ලා වගේ එළිය බල්ලෝ පනවයිද? නෑ. එතකොට මුලා වෙලා නෑ. රූපේ ඇත්ත ඇති හැටි දැකලා. නේද? අන්න දැක්කා විතරයි. පෙනීම පෙනීම මාත්‍රයක් විතරයි. අපි බාහිර රූප පනවන්නේ යන්නේ. බාහිර රූප පැනෙව්වොත් අන්න අතන බල්ලෙක් ඉන්නවා කිව්වොත් ඔය ඉන්නවා කියන්නේ මෙතන ඉන්න මම. ඒ ඔතන ඉන්න මම නේද දැනගත්තේ? එයා තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මට නේද පේන්නේ? අයියේ එයා තමයි සක්කාය දිට්ඨිය. එයා එහෙම කෙනෙක් ඉඳලා නෙමෙයි. මෙතන ඇත්ත දැක්කේ නැති හින්දා පෙනීම පෙනීම මාත්‍රයක් කියලා දැක්කේ නැහැ. දිත්තේ දිත්‍රමත්තන් උනේ නැහැ. දිත්තේ දිත්‍රමත්තන් උනා නම් අරහෙ බල්ලෙක් පණවන්නේ. මෙතන පෙනීමක් වෙනවා. මේ හේතු නිසා හටගන්න මේ ඔය ස්ක්‍රීන් එක, ටීවී ස්ක්‍රීන් එකේ රූපේ දකිනවා. ඒක හේතු වලින් සකස් වුණ දෙයක් විතරයි. ඕක දිහා බැලුවට අර එළියේ රූපේ හදන්නේ අපේ කෙලෙස් වලින් කියලා දකින්න. නේද? මං කියේ දැන් ටීවී එකේ මොනවා ගියත් ඉතින් අපි තරහ ගන්න ඕනද? ඒක වර්ණ රටාන් ටිකක් ඇති වෙනවනේ තියෙනවා විතර. නේද? ඉතින් ඕකට මොකට තරහ ගන්න? ඒ තරහ ගන්නේ ටීවී එක බලනවා කියලා දන්නේ නැහැ. අපි මේ එළියේ වෙන දෙයක් අත් දකින්නවා කියලා හිතන හින්දායි තරහ අරන්. ලෝකෙට අහු වුණ හින්දායි තරහ අරන්. ලෝකෙට අහු වුණ හින්දායි ඇලිලා තියෙන්නේ. ඒක තමයි මේ දුක සකස් වෙන්නේ ලෝකෙට අහු වුණොත්. ලෝකෙට අහු වුණ නැත්නම් අපිව කාටවත් දුකටපත් කරන්න බෑ. අන්න ඔතනයි ඇත්ත තියෙන්නේ. හරි. ඇහැ නිසා අපි ලෝකෙට අයිති දේවල් පැනෙව්වේ නැත්නම් පේන දේවල් වලින් අපේ හිත චලනය කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන දේවල් වලින් අපේ හිත චලනය කරන්න පුළුවන්ද? එහෙනම්වට අපි එළියේ රූප පැනෙන්නේ නැත්තම් ඈ මෙයා මට බනිනවා කියලා පැනෙන්නේ නැත්තම් අපිව තරහ ගස්සන්න පුළුවන්ද? බෑ. කවුද ඒක කියලා දෙන්නේ? අපේ හිතමයි. මං කියන්නේ හොඳ වෙලාවට අපිට මේ කුරුල්ලන්ගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒකයි ඔය කුරුල්ලෝ කෑ ගැහුවට ඉච්චර බාධාවක් නැහැ නේද? මෙතන කවුරු හරි පොඩ්ඩක් කතා කළොත් බොහොම හිමින් කතා කරන්නේ. භාවනා කරගන්න බෑ. කුරුල්ල මහා හයියෙන් කෑ ගහනවා සමහර වෙලාවට කිසි කරදරයක් නැහැ. ඇයි? ඒවා දන්නේ නැහැ. ඒ භාෂාව දන්නේ නැහැ. ආ ඉගෙන ගන්න නම් එපා ඕක. ආයි භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔක්කොම ඇවිල්ලා කේලම් කියනවනේ. සද්දේ සද්දෙන් නවත්තන්න අපට බෑ. තේරුම් දැනගත්තහම හරි පුරුද්ද බලවත් නේද? සද්දේ සද්දෙන් නවත්තන්න බැරි වෙලා තියෙන්නේ අපි දන්නවා වැඩි. එකතු කරගත්තු ගොඩ ගහගත්තු දැනුම වැඩි. ඒ හින්දායි මේ තරහ ගන්න වෙලා තියෙන්නේ. දැන් පොඩි ළමයින්ට එච්චර තරහ යන්නේ නැහැ නේද? අයගොල්ලෝ එච්චර එකතු කරලා නැහැ. ඈ ඉතින් ඔය පුරුදු කඩන එක තමයි මේ ආයතනවල ඇත්ත දකින්නවා කියන්නේ. පැහැදිලිද ඒක? ඒකට දිත්තේ දිට්ටමත්タン වෙනකොට ඡායා මාත්‍රයක් දැනගන්නවා. ඡායා මාත්‍රය කියන්නේ එළිය රූපයක් නෙමෙයි. අර වතුරේ ඇති වුණ ඡායාව වගේ. ඒ ඡායාව දකින්නවා ඇරෙන්න අපට වෙන කිසිම දෙයක් කරන්න පුළුවන්. අල්ලන්නවත් බැහැ. ඇල්ලුවත් අහුවෙන්නේ වතුර නේ. ඈ ඒකේ රසක් බලන්න පුළුවන් බෑ. ඈ ඔව් හොඳ පළතුරු ගෙඩියක ඡායාවක් වැටිලා තියෙනවා වතුර. ඕක කාලා බලන්න පුළුවන් නෑ. පෙනීමේ ස්වභාවය විතරයි. ඒක ලෝකෙට අයිති නෑ. ඒකයි දිත්තේ දිත්තමත්තන් කියන්නේ. ඈ දකින දේ ඡායා මාත්‍රයක් විතරයි කියන අවබෝධය આવොත් දැක් දිත්තේ දිත්තමත්තා. එහෙම නැතුව ඒවට රූප පැනෙව්වොත් ලෝකෙට අහු වුණා. ඔච්චරයි තියෙන්නේ බොහොම මේ පොඩි ධර්මතාවය. ඒ ලෝකෙට අහු වෙනවද නැද්ද? අච්චරයි තියෙන්නේ. ඒක මේ ආයතන ටිකේ ওই වැඩේ තියෙන්නේ. තේරුම් ගන්න අමාරුකම නෙමෙයි මේක අපේ පුරුදු බලවත්. නේද? මුලාවෙන් ආපු පුරුද්ද බලවත්. සංසාර පුරුදු. මෙච්චර කාල සංසාරේ ආවේ ඔය අනිත් පුරුද්දේ. දිත්තේ දිත්තමත්タン කියන ස්වභාවයත් අහලවත් නැහැ, දැකලවත් නැහැ. අජානං අපස්සං. යථා භූත. ඇත්ත ඇති ඇති. අහලත් නැහැ, දැකලත් නැහැ. බුදුහාමුදුරෝ පෙන්නන මේක අහන්න දකින්න ඇත්ත ඇති ඇති ඇහැ ගැන රූප ගැන ඔච්චරයි. ඔය දෙක දැක්කම විඥාණයට අපි රවට්ටන්න බෑ නේද? විඥාණයට අපි රවට්ටන්න බැරි වෙනවා ඔය ඇහි රූපෙයි ඇත්ත දැක්කම. කනේ සද්දෙයි ඇත්ත දැක්කනම් විඥාණයට අපි රවට්ටන්න බෑ. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපි නවත්තමු. කරන්න ඕන දේ Tamanට පැහැදිලි වෙන්න ඕන. ඒකට තමයි මේ ධර්ම සාකච්ඡා තියෙන්නේ. භාවනාවක් කියා දෙන්නේ. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති ඇයි කියලා. මේ අවබෝධය නැති කෙනාට භාවනා කරන්න බෑ. වැඩක්. ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ඕන භාවනාවක් කරන්න ආර්ය මාර්ගේ වැඩෙන්නේ. අයි ගන්න ඕන අවබෝධය ගැන පැහැදිලි නුවණක් තියෙනවා. ඒකට තමයි සම්මාදිට්ඨිය. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඒකවල මේ වැඩෙන්නේ මාර්ගෙද නැද්ද කියන එක. මේ ලෝකෙන් එතර වෙන දැක්මටද කිට්ටු වෙන්නේ? නැත්තම් සසරේ ආපු පුරුද්දෙන්ද මේ බලන්නේ? නේද? ඒතර යම් කිසි භාවනාවක් කරනවා නම් කරන්න ඕන සසරේ ආපු පුරුද්ද කඩන විදිහ එක. නේද? කවුරු හරි භාවනාවක් කියා දුන්නා නම් Tamanට ටිකක් කරලා බලන්න පුළුවන්. මේක මේ සසරේ යන විදිහමද තාම ඉන්නේ? ඒක කැඩෙන විදිහේ දැක්පත්. නේද? ඒක එහෙමම තේරෙනවා නම් ඒක සම්මාදිට්ඨිය. ඒ කියෝන වචන ගොඩක් විතරයි ඕකෙන් මාර්ගය වැඩෙන්නේ නැහැ කියලා Tamanට පේනවා නම් ඕක තමයි සම්මාදිට්ඨිය. ඒක තමයි මම කිව්වේ. කවුරු හරි භාවනාවක් කියා දුන්නහම මේක කරාම මේ අවබෝධය එයිද කියන නුවණ Tamanට තියෙනවා. ලෝකෝත්තර මාර්ගයට වැටෙයිද අඩු ගන්න. නේද? ඒක අපි හාමුදුරුවන්ට බණිනා නෙමෙයි. අපි දක්ෂ වෙන්න ඕන. කියා දෙන කෙනාට බැනලා හරියන්නේ නැහැ. අපේ මෝඩකමනේ. අපේ නුවණ අපි ඇති කරගත්තොත් අපි රැවටෙන්නේ නැහැ. එච්චරයි. මේ ධර්මය ඕන කෙනෙකුට තියෙනවා. විවෘතයි. ඒක Taman තුලින් දකින්න ඕන සම්දිත්තිකයි. හේහිපස්සිකයි. ඔව්. Taman තුලින් දකින්න ඕන කියලා කියන්නේ වෙන කෙනෙක් කියන හින්දා දකින්න නෙමෙයි. නේද? ඒකට අපිට බෑ ගුරුවරයෙකුට බණින්න. ගුරුවරයෙක්ගෙන් ගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරා නේ. සම්දිට්ඨිය Taman තුලින් දැකේ. එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ඒවා දැක්කොත් තව කෙනෙකුට කියන්න පුළුවන්. එන්න බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. එච්චරයි. ඒක අපේ ධර්මයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ. කාටවත් අයිති දෙයක් නෙමෙයි. ඇහිලා තිබුණ ඇත්ත පෙන්වනවා. නේද? දැන් මේක මං කියා දුන්න හින්දා මට අයිති නෑ. අපේ ධර්මයක් නෙමෙයි. නෝ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු එක මට වැටහෙන්නේ මෙහෙමයි. එච්චර.
ඒ ටික අපිට පැහැදිලි කිරීමක් කරන්නේ.
ඔව්. ඒ අවබෝධය තමන්ගේ. ඒක මන් දෙන එකක් නෙමෙයි. දැන් මේ ටිකම කිව්වට එක එක්කෙනාට අවබෝධ වෙන්නේ එක එක මට්ටම. ඒ අවබෝධය දෙන්න බෑ. පස්සන් වෙන්නේ ඕක යෙදෙනකොට මෙනෙහි කරනකොට. නැවේ ඥානං කියන හරිය විතරයි දැනගත්තා. දකින්න නම් Tamanට වැඩක් තියෙනවා. නේද? ඒක ඔක පැහැදිලි නැත්නම් ආය ආය අහන්න තව පොත් ටිකක් කියවන්න. මේ පොත් ඔක්කොගෙම තියෙන්නේ ඕක. හරි. එකයි මම මේ ඒවට අදාළ ඒවා තියෙන්නේ. මේ පොත් ඔක්කොගෙම තියෙන්නේ ඔය ධර්මයමයි. වෙනස් වෙනස් විදිහට කියලා තියෙනවා. මේවා කියෙව්වොත් Taman මුලා වෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේලා ඔය ධර්මයේ තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් ඕගොල්ලෝ අර වෙන අයගෙන් දාගත්තු දෘෂ්ටි ටික කඩන එක තමයි ලේසි නැත්තේ. ඒ ටික අයින් කරලා මේක බැලුවොත් තමයි මේ මොකද්ද කියලා පේන්නේ. මේ තේරුම් ගන්න අපි මෙච්චර කල් දන්න ධර්මයේ හරිනම් ඉතින් දැන් මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැහැ. එහෙම නොවුණා නම් ඔය දන්න ටිකේ අඩුවක් තියෙනවා. නේද? එහෙනම් ඒ ටික ඔළුවෙන් අයින් කරලා මේක අලුත් විදිහකට බලන්න. සම්මා දිට්ඨිය කියන්නේ වෙනස් විදිහක්. ලෝකෙට අයිති පැත්තෙන් දැක්ම නෙමෙයි. ලෝකෙන් එතර වෙනවා කියන්නේ. ඒ දැක්මට આવුත් ගැලවුණා වෙනවා. ඒකට උදව් කරන්න තමයි මේ මෙච්චර අපි මහන්සි වෙන්නේ. දැන් මම අදත් මේ සනීප නැතුව ඉඳන් මේ කියන්නේ ඊයේත් එහෙමයි. ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ගනී කියලා හිතලා. ගන්න පුළුවන් පිරිසක් ඉන්නේ. ඒකේ ප්‍රයෝජනේ ගන්න බලන්න. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. ඉතින් සතුටු වෙන්න පුළුවන්. අද දේවරු හිතට භාවනාවල යෙදුණා. සිහිය වැඩුණා, සමාධිය වැඩුණා, සීලයක් රැකිලා තියෙනවා. නේද? වෙනස තේරෙනවනේ. සීල සමාදන් වෙලා රකින්න සීලෙයි ප්‍රඥාවෙන් රකින්න සීලෙයි ඔව් දැන් හොඳ කය සංවරව තිබුණා වචනේ සංවරව තිබුණා ආජීව සුපරිසිද්ධ මොකද තමයි සීලය මාර්ගයට අවශ්‍ය සීලය හරි කය සංසුන් වීමමයි සීලය හරි වචනේ සංවර වීමමයි සීලය කය වචන සංවර වීමනේ සීලය කියන්නේ ඒක දැන් පද නොකියුවට ඒක රැකිලා ඒකේ නුවණින් එනවනම් හොඳයි. හරි. සමාදන් වෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. කත් මේක නොකරන කෙනාට ඒක බොහොම වටිනවා. දැන් ඕගොල්ලෝ සීල සමාදන් වුණොත් වැඩියෙන් ඒකේ ප්‍රයෝජනෙත් ගන්න පුළුවන්. සීලය වටිනවා. හැබැයි සීලේ රැකීම නුවණින්
කරන්න ඕනේ.
ඔව්. නුවණින් එන දෙයක් ඒක. ඔව්. තර මේ මාර්ගයට අවශ්‍ය සීලය තමයි දැන් රැකෙන්නේ. මොද ඒ හින්දා තමයි මේ කියන ඒවා අහගෙන ඉන්න පුළුවන් උනේ. චිත්ත සමාධියක් තිබුණේ. අහගෙන හිටිය හින්දා තමයි ටිකක් හරි දැන් කලින්ට වඩා වැඩුන්නේ නැද්ද? ප්‍රඥාව. වෙනස් විදිහකට පොඩ්ඩක් බලන්න. නුගඩක් ආවනම් ඔන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ හරියට අහගෙන හිටිය හින්දානේ නේද? වටපිට බලවල ඉන්නකොට එහෙම ඇහෙන්නේ නැහැ. හරියට ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනකොට කියන ටික තමයි මෙනෙහි කරනවා හිත ඇතුලේ. ඒතර ප්‍රඥාව වැඩෙනවා. නේද? අපි අහගෙන ඉන්නකොට හිතෙන් ඒක ගැනම හිත හිතානේ අහන්නේ. ඒතර ප්‍රඥාව වැඩෙනවා. ඉතින් සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සීක්වා යම් කිසි දුකක් කරදරයක් බාධාවක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු ආසනා වේවා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත් සත්.